भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स खतमाचानन्द अनिच्च संज्ञा इदानन्द भिक्खु अनन्यगतो वा रुक्खमूलगतो वा शून्यागारगतो वा इति पटिसंसिक्खति रूपं अनिच्चं वेदना अनिच्चं संज्ञा अनिच्चं संकारा अनिच्चं विज्ञानं अनिच्चन्ति इति मेषु पञ्चसुपादानखण्डेषु अनिच्चां पश्ये विहरति अयम् उच्यतानन्द अनिच्चसंज्ञात्। श्रद्धा प्रतिसंपन्न මේ පින්වතුන් අද දවසේ මේ භාවනා වැඩමුළුවේ මේ පැය සඳහා ලැබලා ඉන්න අප කවුරුත් අද නියමිත ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම සඳහා දින මේ පැයේ අපි සාකච්ඡා කරගත් ආකාරයට මේ පින්වතුන් සුතමී නාම වැඩමුළුවේ සඳහා මේ ධර්ම කාරණා කිහිපයකින් සුතමී අනුග්‍රහයක් ලබා දෙන අවස්ථාව. ඉතින් අපි පහුගිය වැඩමුළුවේදී අපි අලුත් මාතෘකාවකට අලුත් මාතෘකාවක් සාකච්ඡා කරන්න කරුණු කාරණා කුණු කරගත්තා. එයන් අපි ගිරිමානන්ද සූත්‍රය සාකච්ඡා කරන්න ඕන කියලා ගියවර වැඩමුළුවේදී ගිරිමානන්ද සූත්‍රයේදී එක කොටසක් අරගෙන සාකච්ඡා කළා. මේතුළු මේ ගිරිමානන්ද සූත්‍රය සර්වජන් වහන්සේ සවත්නෝර ජේතවනාරාමයේ වැඩ වාසය කරන කොට මේ ගිරිමානන්ද කියලා ස්වාමීන් වහන්සේ කියන්නේ කසමීපයක හටගත් ආබාධය තුළ දුකටපත් වෙලා මේ අවස්ථාවක ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේගේ තොරතුරු දැනගෙන සර්වෝත්තර මහසී ළඟට ගිහිල්ලා අතක් කරන ස්වාමීන් භාග්‍යවත් මහත්මයා මේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ හටගත් ආබාධය තුළ දුකටපත් වෙලා ඉන්නවා. ඉතින් ස්වාමීන් වහන්සේ ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ කියලා අනුකම්පාවෙන් භාග්‍යවත් මහන්සේ වඩිනවන හොඳයි කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ මතක් කරනවා. දේවස්ථානයේදී භාග්‍යවත් මහන්සේ මතක් කරනවා ආනන්ද එහෙනම් මේ ගිරිමානන්ද භික්ෂුවට මේ දස සංඥාව විහිද දේශනා කරන්න. එතකොට ඒ ගිරිමානන්ද භික්ෂුවගේ තියෙන අසමික තත්ත්වය සුව වෙයි කියලා. දේවස්ථානයේදී භාග්‍යවත් මහන්සේ කවර දස සංඥාවක්ද කියලා මේ දස සංඥාව එකින් එකට විස්තර කරන්න තියෙනවා. මේ දස සංඥාව කවරෙක්ද කියලා අනිච්ච සංඥා, අනත් සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, පහාන සංඥා, අවිරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනිරත සංඥා, සබ්බ සංකාරේසු අනිච්චා සංඥා, ආනාපාන සති කියලා මේ දස සංඥාව මුලින්ම මාතෘකා වශයෙන් හඳුන්වනවා. ඊළඟට සර්වඥාසමේ සංඥාවක් එකින් එකට නිර්දේශකිතේ මේ මාතෘකාටික උද්දේශ වශයෙන් එකින් එකට පැහැදිලි කරා. ඒකෙදි පළවෙනිම සංඥාව තමයි අනිච්ච සංඥා කියන එක. ජීවරේ භාවනා වැඩමුළුවේදී අපි මේ අනිච්ච සංඥාවම තමයි කතා කරන්නේ. අපි මතක් කරගත්ත භාවනා වැඩමුළුවේදී ඒකෙදි අනිච්ච සංඥාවක් අරන් කතා කරමු. නමුත් මට හිතුණා මේ වැඩමුළුවේදී මේ අනිච්ච සංඥාව ගැන නැවත වතාවක් මතක් කරොත් ඒක හොඳයි. මොකද ජීවර භාවනා වැඩමුළුවේ අපිට කාල වේලාව ලැබුණේ නැහැ මේක ප්‍රායෝගික පැත්ත පෙන්වන්න. පංච උපාදානස්කන්ධය අනිත්‍ය කොහොමද ගලපා ගන්නේ කියන කාරණාව පෙන්වන්න වෙලාව ලැබුණේ නැහැ. ඒ නිසා කැමිනියගේ වැඩිදුර පැහැදිලි වීම සඳහා මුකැමිනියට නැවත දැනගැනීම සඳහා මට හිතුණා මේ අනිත්‍ය සංඥාව පිළිබඳව නැවත වතාවක් කරුණු ඉදිරිපත් කරගත්තොත් හොඳයි කියලා. එතින් සරෝජ්ජ මහන්සිය අනිත්‍ය සංඥාව ගැන මතක් කරන්නේ කතමාචානන්ද අනිත්‍ය සංඥා ආනන්ද මේ අනිත්‍ය සංඥාව කියන්නේ මොකද්ද? විදානන්ද පිටු අරණ්‍යගතෝ වා රුක්මූලගතෝ වා ශුන්‍යාගාරගතෝ වා इति පරිසංචිප්පති. යම් දෙක්ෂුවක් යම් යෝගාවචරේ අරණ්‍යකට රුක්මූලයකට ශුන්‍යාගාරයකට ගිහිල්ලා මෙන්න මෙහෙම නුවණින් සලකා බලනවා इति පරිසංචිප්පති. රූපං අනිච්ඡං රූපේ අනිත්‍යයි. වේදනා අනිත්‍යං වේදනාව අනිච්චයි. සංඥානිච්චං සංඥාව අනිච්චයි. සංඛාරානිච්චං සංඛාරය අනිච්චයි. විඥානං අනිච්චන්ති මේ විඥානය අනිච්චයි. ඉතිමේසි පංචස්පාදානස්කන්ධේසු අනිච්චාන පස්සී විහෙරති. මෙන්න මේ කියන පංචස්පාදානස්කන්ධය අනිච්චාන දක්වා වාසය කරනවා කියන. මෙන්න මේකටයි අනිච්ච සංඥාව කියන්නේ කියලා සර්වඥ මහසී මතක් කරා. ඉතින් අපි දැනගන්න ඕන කින්වතුනි මේ අනිච්ච සංඥාව එමෙත මේ පංච පාදානස්කන්ධයේ අනිත්‍ය කොහොමද අපි විදර්ශනා වශයෙන් වඩන්නේ අනිත්‍ය කොහොමද දකින්නේ කියන කාරණාව. ඉතින් අද දවසේ මේ දේශනාව තුළදී මම මතක් කරගන්න උත්සාහවත් වෙනවා මේ කෙනෙකුට කර්ම කිහිපයක් ඉදිරිපත් කරගන්න උත්සාහවත් වෙනවා මොකද්ද මේ පංච පාදානස්කන්ධය කියන්නේ. එතකොට මේ පංච පාදානස්කන්ධය කොහොමද රැස් වෙන්නේ? ඒ වගේම මේ පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය කොහොමද අපි දකින්නේ කියලා මුලින්ම මේ මූල ධර්ම සම්බන්ධව ඒ ධර්ම කාරණා ටික ඉස්සෙල්ලා පැහැදිලි කරන්න. ඊට පස්සෙ මම බලාපොරොත්තු වෙනවා මේ ප්‍රායෝගිකව අපි කොහොමද පරියංක භාවනාවෙන් උකර මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දකින්නේ අපි කරන භාවනාවේදී, කොහොමද සක්මන් භාවනාව කරනකොට මේ පංච උපාදානස්කන්ධය අනිත්‍ය දකින්නේ, ඉතින් දාලඩකට සිද්ධ පිටවනකොට කොහොමද අනිත්‍ය දකින්නේ කියලා මම පැහැදිලි කරලා දෙන්න උත්සාහවත් වෙනවා. ඉතින් අද සාමාන්‍ය ජාතක කතාවක් කියනවා වගේ කතාවක් අහගෙන ඉන්නවා වගේ ටිකක් ගැඹුරු කරුණු ටිකක් තමයි කියන්නේ. ඒ නිසා බොහෝම උනන්දුවෙන් මානසික කාර්යයක් තුල ඉඳලා මේ ධර්ම කරුණු ශ්‍රවණය කරන්න තුරු ඔබ හරියට මේ ධර්ම කරුණු ටික ශ්‍රවණය කරගන්න හැකි වුණොත් ඔබේ සම්මා දිට්ඨිය පිළිගන්න පටන් ගන්නවා. ඉවරදි ධර්ම තවත් වර්ධනය වෙන්න පටන් ගන්නවා. දැන් අපි බලමු කොහොමද මේ මොකද්ද මේ පංච උපාදානස්කන්ධය කියලා. මේකේ පංච උපාදානස්කන්ධය කියලා කියන්නේ රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය කියන එකද. මේ පහට කියනවා පංච උපාදානස්කන්ධය කියලා. චෝදකින් තුනි අපි මුලින්ම බලමුකෝ රූප උපාදානස්කන්ධය අරගෙන ඒකෙහි රූප කියන එක ඉස්සල පැහැදිලි කරගන්නවා. මොන දැන් අලුත් කර්ම. ඔයගොල්ලෝ දැන් රූප කියනකොට ඔයගොල්ලන්ගේ හිතට එක එක ඒවා එනවනේ. මෙන්න මේ හිතට මතුවෙන එක එක සංඥා පොඩ්ඩකට මෑත් කරලා මෙන්න මේ කියන දහම් කරුණු ටික ගැන හරියට සිහි කරන්න, හරියට මානසිකාරය කරන්න තමන්ගේ කලබලිය වල වතුර පිරලා තියෙනවා නම් අපි කොච්චර වතුර අලුතෙන් දැම්මත් ඒ වතුර මේ කලබිලි වලට අල්ලන්නේ නැහැ. ඔක්කොම අපතියන. හැබැයි තමන්ගේ කලේ හිස් වෙලා තියෙනවා නම් මේ අලුතෙන් දාන වතුර ටික හොඳට අල්ලනවා. ඒ වගේම ඔබේ මනස බොහෝම හිස් කරගෙන සහල් කරගෙන මේ ධර්ම කර්ම පිළිබඳ හොඳ උවමනාවකින් අහංද කියලා නැවත වතාවක් මම මතක් කරනවා. හරි. එතකොට මේ රූපය කියන්නේ මොකක්ද කියලා පැහැදිලි කරගමු. රූපය කියලා කියන්නේ පින්වතුනි සර්වත මහසේ දේශනා කරනවා චත්තාරෝච මහභූතානං චතුන්නංච මහභූතානං උපාදාය රූපං. රූපී කියලා කියන්නේ සතර මහා ධාතුවත් සතර මහා ධාතුව නිසා පවත්නා රූප වලට කියනවා රූප කියලා. ළමින්නේ සතර මහා ධාතුවත් උපාදාය රූපයටත් කියනවා රූප කියලා. මම මේක තව ටිකක් පැහැදිලි කරන්නම්. සතර මහා ධාතුව කියලා කියන්නේ පඨවි, ආපෝ, තේජෝ, වායු. පඨවි කියලා කියන්නේ තුනේ තද ගති, රළු ගති, සියුම් ගති, බුරුල් ගති. ආපෝ කියලා කියන්නේ ගලන, ගැස්සෙන, පිඩු කරන, ආබන්ධන ලක්ෂණ යුක්ත ගති. තේජෝ කියලා කියන්නේ උණුසුම්, සිල් ගති. වායු කියලා කියන්නේ හමන, පිම්බෙන, හැකිලෙන, කම්පන චංචල ගති. මේ ගති කිමතුනේ ආධ්‍යාත්මික වේවා එකෙන් තමා තුළ තියෙන තද බුරුල් ගති මුසුම් චිසිල් ගති මේ සියල්ලක්ම බාහිර තියෙන පටව්‍යාපෝ තේජෝ වායෝ කියන මේ හතර මහා භූතයන්ට සමානයි කියලා ධර්මයේ සඳහන් කරනවා. ඒ කියන්නේ තමන් තුල තිබ්බත් මේ සතර මහා භූතයන් බාහිර තිබ්බත් සමානයි කියලා ධර්මයේ සඳහන් වෙනවා. හරි. ඒක තේරුමානේ. ඊළඟට උන මම විස්තර කරන උපාදාය රූප කියන්නේ මොකක්ද කියලා. මේක උපාදාය රූප කියලා කියන්නේ මේ සතර මහා භූතයන්ට තනි වෙන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. මේ පටවි ගතිය තනි වෙන්න හැකියාව ලැබෙන්නේ නැහැ. ආපෝ තේජෝ වායෝ කියන අනිත් භූත තුනත් එක්කම තමයි රාශි වෙලා තියෙන්නේ. හැබැයි ප්‍රකට වෙන ආකාරය වෙනස්. මේ කියන්නේ කොහොමද? පටවි ආපෝ තේජෝ වායෝ කියන මේ සතර මහා භූතයන් සියල්ලම එකට පවතින්නේ. තනිකනේ නැහැ. එකට කියනවා ඒ නිසා අවකාශ අහුරගෙන තමයි මේ සතර මහා භූතයන් පවතින්නේ. අන්න ඒකට කියන උපාදාය රූප කියලා. මම මේක උදාහරණකින් පැහැදිලි කරන්නම්. මොන අවකාශ ධාතුවේ පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ මහා භූතයන් රාශි වෙන තැනකට කියන උපාදායය කියලා. මොන අවකාශ ධාතුවේ ඒකාකාරයකට මේ මහා භූතයන් රාශි වහම අපි එතනට කියන ගයක් කියලා. දැන් මොන අපිට කතා කරන්න බෑනේ. දැන් ගයක් මට ගෙට යන්න ඕනේ කියලා අපි කිව්වොත් මේ සතර මහා භූතයේ අවකාශය ආදීලා තියෙන තැනකට මට යන්න ඕනේ කියලා කිව්වොත් සංනිවේදනයක් වෙන්නේ නැහැ නේද? එනවා අපි කියන්න ඕනේ මේක ගේතියක්. එහෙනම් සම්මුතිය කියන එක මෙතනට ආවා නේද? මේක පරමාර්ථ ධර්ම වහගෙන ඕන සම්මුතියක් වෙන්න දැන්. දැන් එතකොට අපි ගේ දකිනකොට සම්මුතියෙන් ගේ කියලා සිහියක් එන්නේ. නමුත් තියෙන්නේ අවකාශ ධාතුවේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ මහා භූතයන් අහුරලා තමයි තියෙන්නේ. අන්න එතනට අපි ගේ කියලා කියන්නේ නේද? හරි. එතකොට අපි බලමුකෝ ගහ කියලා කිව්වොත් අවකාශ ධාතුවේ තවත් ආකාරයකට මේ පඨවි ආපෝ තේජෝ වායෝ රාශි කරාම එතනට කියනවා ගහ කියලා. ඔන්න තවතනක පඨවි ආපෝ තේජෝ වායෝ තව ආකාරයක රාශි වුණාම ගල තියෙනවා. තව ආකාරයක රාශි වුණාම වතුර තියෙනවා. සතර මහා ධාතු තවත් ආකාරයක රාශි වුණාම වතුර තියෙනවා. තවත් ආකාරයක රාශි වුණාම කියනවා ගින්න කියලා. තවත් ආකාරයක රාශි විච්ඡාම කියනවා කුලඟ කියලා. දැන් බලන්න මේ තුන්මතුන්ට හිතේ වතුර කියන්නේ ආපෝණ කියලා. බලන්න දැන් කවුරු හරි වතුර භාවිතය කරගෙන තමන් ළඟට ගහුවොත් ඇඟට රිදෙන්නේ නැද්ද? එහෙනම් වතුරේ තියෙනවා නේද පටවි ගතිය. ආන්නේ මේ වතුර කිව්වත් ගල කිව්වත් දෙන්න කිව්වත් සුඳඟ කිව්වත් මේ කියන්නේ අවකාශ ධාතුවේ සතර මහා ධාතු රාශි වෙලා. මේ පිටික තියෙනවා. හරි. ඊළඟට අපි දැනගන්න ඕනේ මෙන්න මේ සතර මහා ධාතුවේ සතර මහා ධාතු භූතයෙන් අවකාශ ධාතුවේ රාශි මුච්ච තැනකට අපි රූපය කියලා කියනවා. ඉතින් අපි බලන්න මේ ස්ත්‍රිය කියන තැන මොකද්ද කියන්නේ කියලා. මොන සම්මුතිය ස්ත්‍රියක් කියලා කියනවා. එතන කියන්නේ මේ අවකාශ ධාතුවේ යම් ආකාරයකට මහා භූති රාශි මහා මෙතන කියන ස්ත්‍රිය කියලා. අවකාශ ධාතුවේ යම් ආකාරයකට මහා භූති රාශි මහා පුරුෂය කියලා. මේක අන්න මේ ඔක්කොම රූප එහෙනම් ස්ත්‍රිය කිව්වත් පුරුෂයා කිව්වත් බල්ලා කිව්වත් හරක කිව්වත් ගහ කිව්වත් මල කිව්වත් ගේ කිව්වත් ජලය කිව්වත් සුලඹ කිව්වත් මේ ඔක්කොම මොකද්ද රූප? දැන් රූප කියන එක පැහැදිලිද? හරි. මොනවාක තමයි රූප කියන්නේ? ඊළඟට අපි දැනගන්න ඕනේ මේ රූප කියන එකේ දැන් ගේ කියන එක සම්මුතියෙන් දාගත්ත තැන. ඇත්තටම රූපේ තියෙන්නේ අවකාශ ධාතුවේ මහා භූතය රාශියක්. හරි. මේ ඊළඟට තවත් සියුම් කාරණයක් මම මතක් කරනවා. මොකක්ද ඒක? මේ රූපයක තියෙන පින්වතුනි ස්වરૂප හයක්, ගති හයක්. ඒක හොඳට ඔන්න ඔලුවට දාගන්නවා. මොකද්ද? නැවත වතාවක් කියනවා මේ අවකාශ ධාතුවේ මහා භූතේ රාශි වෙච්ච කණක ස්වરૂප ගති හයක් තියෙනවා. එක ගතියක් තමයි ඇහැට පෙනෙන ස්වરૂපය. ඒකට කියනවා වර්ණ රූපය කියලා. ඊළඟට කියන කනට ඇහෙන ස්වરૂපය. ඒකට කියන ශබ්ද රූපය කියලා. ඊළඟට කියන නාසයට දැනෙන ස්වરૂපය. ඒකට කියන ගන්ධ රූපය කියලා. ඊළඟට කියන දිවට දැනෙන ස්වરૂපය. ඒකට කියනවා රස රූපය කියලා. ඊළඟට කියන කයට දැනෙන ස්වરૂපය. ඒකට කියන පොට්ටබ්බ රූපය කියලා. ඊළඟට හිතෙන හිතට හිතෙන ස්වરૂපය. ඒකට කියන ධම්ම රූපය කියලා. කියනවාද? අවකාශ ධාතුවේ මහා භූතය යම් ආකාරයක රාශි වෙච්ච කෙනක ස්වરૂප ගති හයක් තියෙනවා. මේ ලෝකේ අපි හඳුනා ගන්න පින්වතුනි ආයතන හරහා ඇස, කන, නාසය, දිව, කයි මන කියන්නේ ආයතන හරහා තමයි ලෝකයක් හඳුනාගන්නේ. කියනවා ඔන්න බලන්න ඔක පැහැදිලි වෙන මුලින්ම මේ ස්වરૂප කියන තාක්ෂි පැහැදිලි කරන්න මම මෙහෙම උපමාවක් දෙනවා. ඉස්සල්ලාම කවදාවත් දැකලා නැති එකක් ඔන්න මොකක් හරි අවකාශ ධාතුවේ රාශියක් රූපයක් ඕගොල්ලෝ බෙදගෙන යනකොට මේ ශිල්ප කියලා කියනවා. මොකක් හරි අවකාශ ධාතුවේ රාශියලා තියෙන රූපයක්. දැන් මම කවදාවත් මේක දැකලත් නැහැ කියමු. දැන් යනකොටම දකින්නවා. දකින්කොට කල්පනා කරන්න බලන මේ මේ ඇහැට පේන්නේ වර්ණ රූපෙන්නේ දැන් වර්ණ රූපات එක්ක ගලපලා බලන පහුගිය මතකත් එක්ක එකක්වත් ගැලපෙන්නේ. දැන් මොකද කරන්නේ? ටිකක් ළඟට යනවා. ළඟට ගිහිල්ලා අල්ලලා බලනවා. ඔබල බලන්න කය ආය ප්‍රසාදයෙන් අල්ලලා බලනවා. දැන් පොට්ටබ රූපේට ගැලපෙනවා තියනවා කියලා. ඒත් හොයාගන්න දැන් මුදු මුලෝ කටි බැලුවා ඒ ප්‍රාණ. තව ටිකක් ළඟට ගිහිල්ලා මේකට පොඩ්ඩක් තත්තු කරලා බලනවා. තත් තත් ගාලේ හරිම. එන්න කනක් සත් වේවා දැන්. කනමුත් තරම් බලන ඒ හොයාගන්න බෑ. ඊට පස්සේ පුළ නහයට ලඟ කරලා බලනවා. ගඳ සෝර දිනවා කියලා. ඒත් අහන්නේ එහෙම නැත්නම් ජීව ගාල බලන මොනවා හරි ගන්න රසයක් තියෙනවද මේක කියලා. අන්න ඔහොමනේ ලෝකයක් හැදුනේ අපිට. එහෙනම් මේ අවකාශ ධාතුවේ සහභූතේ රාශියෙච්ච තැනක ස්වરૂප හයක් තියෙනවා කියලා මම මතක් කරගන්න. මේ කියන්නේ අපි හිතමු කොදා ඔන්න අවකාශ ධාතුවේ යම් ආකාරයක රාශි වෙලා තියෙනවා. බිස්කට් එක කියලා ඔන්න සම්මුතිය නම් කරපු ගම් බිස්කට් එක. මේක මොකද්ද අවකාශ ධාතුවේ මහා භූතේ රාශි වෙලා තියෙනවා. මේ බිස්කට් එක ඇසිඩිටියට එනකොට තවන්ට පේනව නේද ඇහැට පෙනෙන ස්වරූපයක් හැඩසටහනක් පේනව නේද ඇහැට පේන හැඩසටහන විතරනේ හරි එතකොට මේ බිස්කට් එකේ කනට ඇහෙනවා මේ බිස්කට් එක අරබයා තියෙන ශබ්දයක් හරස් ගන්නවාද ආදිමදී ශබ්ද දෙනවානේ ඒක දැනෙන්නේ කොහොමද කනට හරි එතකොට මේ අවකාශ ධාතුවේ රාශියක මහා භූතේ මහයට දෙන ස්වරූපය මොකද්ද ගංගල අන්න හැට නහයට දැනෙන ගංගල ඊළඟට ඔන්න දිවට දැනෙන රස රූපේ නේද කයට දැනෙන මුදු මොලොක් ගතිය දුනු සංසිසි ගතිය දේවා නේද මේ හිතට දැනෙන නේද හැටයක් හැටයක් දැනෙන විස්තරක මේ වගේ කියලා හිතට දුන ස්වරූපයක් ඔන්න ඔක තමයි කියන්නේ එක රූපයකට ඒ කියන්නේ අවකාශ ධාතුවේ රාශියෙච්ච මහා භූතේ කියන තැනට ස්වරූප හයක් තියෙනවා පටිපද හයක් කියනවා ඇහැට වෙන විදිහක් පේනවා කනට වෙන විදිහකට ඇහෙනවා නාසයට වෙන විදිහකට දිවට කයට මනසට කියනවා මේක ඊළඟට ඔන්න දැනගන්න ඕනේ අපි හිතමු තව උදාහරණයක් ගමුකෝ මොන ස්ත්‍රියාවක් කියලා අවකාශ ධාතුවේ අපි සම්මුතියෙන් පනවන ස්ත්‍රිය කියලා රාශි වෙච්ච වර්ණ සටහනක් එනවා ඇහැට එනකොට ඔන්න ඇහැට පේන්නේ හැඩ සටහන විතරයි ඊළඟට කනට දැනෙන ශබ්දයක් යහම අන්න මේ කතා කරන අර අහවල් කෙනා කියලා. ඒ අවකාශ ධාතුවේ රාශි වෙච්ච ඒ රූපේ ආරම්භය ශබ්ද කියනවා නේද? ඇහෙන ස්වරූපයක්. ගඳක් තියෙනවා නම් ඒකත් දැනෙනවා. රස පහස විඳලා තියෙනවා නම් ඒවත් දැනෙනවා. එහෙනම් මේ කාරණාවලින් තේරුම් ගන්න රූපයක තියෙනවා ස්වરૂප හයක්. ගති හයක් කියන කාරණාව තමයි පෙන්වන්නේ. එතකොට පින්වතුනි ඊළඟට තව සියුම් කාරණාවක් මම මතක් කරන්නම්. අන්න ඔය කාරණාව හරියට තේරුණා නම් අපිට මේ පෙනෙන, ඇහෙන, දැනෙන, දැනගන්න දේවල් අපිට හිතෙන්නේ මේ තියෙන දේමයි අපිට පෙනෙන්නේ. පෙනෙන දේමයි අපිට කියන්නේ කියලා අපේ අවිද්‍යාවක් තියනවා නේද? මෝඩකමක් තියනවා නේද? මෙන්න මේක ගැන පොඩ්ඩක් මම පැහැදිලි කරනවා. මොන බලන්න පින්වතුනි අවකාශ ධාතුවේ සතර මහා භූතයන් රාශි වෙලා තියෙන තැනක එක රූපයක් රූප සතහන හැඩ සතහනක් පෙනෙනවා වර්ණ රූපයක් පෙනෙන හැට එහෙම නේද එතකොට අපි හිතමු මේ මයික් එක හිතමු අපි මේ මයික් එක කියලා එතකොට අපිට මේ මයික් එක කියන්නේ අවකාශ ධාතුවේ මහා භූතේ රාශි වෙලා තියෙන තැනක් එතකොට මේක ඇහැට පෙනෙන ස්වරූපය තමයි මේක වර්ණ සතහන නේද? එහෙම දකින්න තැනක අපිට කියනවා මේ අපිට මේ පේන එකමයි මේ තියෙන්නේ කියලා නේද? මේ මයික් එක අපිට පේන එකමයි තියෙන්නේ. කියන දේමයි පේන්නේ කියලා අවිද්‍යාවක් තියෙනවා. මේක යථා ස්වභාවය මොකක්ද කියලා පෙන්වන්න උත්සාහ හරියට මේ ආයතන හයට අරමුණු වෙන මේ ගෝචර රූප පින්වතුනි ඇහැට කනට නාසයට දිවට කයට මනට වැටෙන්නේ හරියට කණ්ණාඩියක වැටෙන ඡායාවක් වගේ කියනවා. ඔන්න බලන්න කණ්ණාඩි ඉස්සරහට අපි හිතමු අර බිස්කට් එක ආවයි කියලා. කන්නාඩි ඉස්සරහටම බිස්කට් එක ගෙනල්ලා තිබ්බට පස්සේ බිස්කට් එකේ ඡායාවක් කන්නාඩිය වැටේ නේද? එතකොට මේ කියන බිස්කට් එකමද මේ ඡායාව? කියන බිස්කට් එක. කියන එකම නම් ඡායාව කන්න පුළුවන් නේද? කියන එක නෙමෙයි නේද? එහෙනම් බලන්න අපි ඇසිඩ්‍රිකට ගෙන්නේ ඔය වගේ අවකාශ ධාතුවේ රූප සටහන. හැබැයි අපි හිතනවා මේ තියෙන එකමයි අපිට පේන්නේ කියලා. පේන එකමයි අපිට කියන්නේ කියලා. හරියට අපිට එන්නේ අර කන්නාඩියට වැඩිච්ච ඡායාවක් වගේ. තේරුණා? කනටත් ඒ වගේ. අර වගේම අවකාශ ධාතුවේ යම් ආකාරයක ත්‍රාසි වෙච්ච හැඩ සටහනක් එනකොට ඒන් යම් රූපයක් වෙනවා නම් ශබ්ද රූපයක් කනට දැනෙන්නේ හරියට කන්නාඩිය ඇතුලේ ඡායාවක්. ඒක වෙනස්. අපිට ඇහෙන දෙයමයි කියන්නේ කියලා පේන්නේ. හිතෙන්නේ නේද? කියන දේ මෙයක්ම යහන්නේ කියලා නේද හිතෙන්නේ. නමුත් ඇත්තටම බැලුවොත් කියන දේ නෙමේ පේන්නේ, පේන දේ නෙමේ තියෙන්නේ. මේ පුංචි කාරණාව තේරුනාද? පුංචි සියුම් කාරණා කීපයක් කියන්නේ තාමත්ම වැදගත්. අනිත් ඒ කාරණාව තමයි ඉස්මතු කරේ. ඒ කියන්නේ අපි මේ අරමුණු ගන්න ඒවා අපිට හිතෙන්නේ කියන දෙයක්මයි පේන්නේ, පේන දෙයක්මයි කියන්නේ කියලා. ඇහෙන දෙයක්මයි කියන්නේ, කියන දෙයක්මයි ඇහෙන්නේ කියලා. ගන්ධ රස පහස දැනගන්න දෙයක්මයි කියන්නේ, කියන දෙයක්මයි දැනගන්න කියලා. මෙන්න මේ අවිද්‍යාව තුලයි කියන්නේ අපි ඉන්නේ. මෙන්න මේක ඊළඟට දැනගන්න වෙන කාරණාව. හරි. ඊළඟට වෙන තවත් ටිකක් සියුම් කාරණාවක් මම පෙන්නනවා. ඊළඟට බලන්න දැන් ඇසිඩිරි පිටට රූප වර්ණ සටහන් වර්ණ රූප කොච්චර තිබුණත් අපිට ඔක්කොම පේනවා. මොන බලන්න මම කියනවා මේ මේෂ දිහා පොඩ්ඩක් බලන්න කියලා කියනකොට ඔයගොල්ලෝ මේෂ දිහා බලන්න. ඔය මේෂ දිහා බලන්න කියන මොහොත තුල ඔය ඇසිඩිරි පිට මේ මයික් එක තිබ්බේ නැද්ද? මේ වටා පොත තිබ්බේ නැද්ද? මේ බුදු පිටිනේ තිබ්බේ නැද්ද? මේ බීච් තිබ්බේ නැද්ද? අර මේෂ කියලා දැනගන්න මොහොත තුල අනිත් රූප ඔබ ඇහැට දැක්කද? මේ රූපෙට මේෂ කියන එක විතරක් නේද දැක්කේ? තේමාව මේ කියන්නේ පින්වතුනි ඇසිඩිරි පිටට කොච්චර අවකාශලාපී රාශි වෙච්ච රූප තිබුණත් එක වෙලාවකට පේන්නේ විඥානේ එින්න නිපන් රූපීමක් තිබුණ දෙයක් පමණයි. ඒකට කියනවා ධර්මයේ කජ්ජෝ සමන්හාර කියලා. එින් නිපන් යොමු වීමක් කියන එකක් පමණයි පේන්නේ. කොච්චර රූප ඇසිඩිරි පිට තිබ්බත් රූප වර්ණ රූප එක මොහොතක පේන්නේ පින්වතුනි එක රූපයයි. කවරම රූපයේනා දෙක එහෙනම් විඥානයේ හේතුපත්‍ය නිසා තමයි පහළ වෙන්නේ. මොනවද හේතු? ඇහැ තියෙන්නේ, බාහිර රූපේ තියෙන්නේ, එයින් නිපන් යොමු වීමක් එහි තියෙන්නේ, මානසිකාරයක් තියෙනවා නම් එතකොට තමයි විඥානේ පහළ වෙන්නේ. මේ ඇහැ පිළිබඳව මම කියන්නේ. හරිද? අන්න එතකොට ඇහත් රූපයක් එයින් නිපන් යොමු වීමක් තිබ්බොත් චක්කු විඥානේ පහළ වෙනවා. මෙන්න මේ කිපේ එකතුවට කියනවා ස්පර්ශය කියලා. මෙන්න මේක පේන මට්ටම කිව්වොත් අපිට පේන මට්ටම. කුංචි දරුවෙක්ට මාෂ ගානක දරුවෙක්ට මේ රූප පේනවා. හැබැයි යාට එයාගේ ලෝකේ අම්මා ඉන්නවද? තාත්තා ඉන්නවද? එයාට ගෙයක් කියලා එකක් තියෙනවද? නෑ, එයාට වර්ණ රූපයක් තියෙනවා. එයාට හැබැයි දේවල් නෑ. හොඳ නරක නෑ. එයාට පේන්නේ වර්ණ රූපයක් විතරයි. කියනවා නමුත් මේ උපාදානස්කන්ධ රැස් වෙනවා කියන මේ සියුම් කාරණාව පැහැදිලි කරොත් මුතුනි මේ ඇසිඩිරි පිටට වර්ණ රූපේන කොට එයින් නිකන් මොනක් කියනකොට චක්කු විඥානේ පහළ වෙනවා. මේ චක්කු විඥානේ පහළ වීම සමග අපිට යම් කිසි විදියෙන් කිහිපයක් වෙනවා. සපක් දුකක් අදුකම සුක සප වෙන්න පුළුවන්, දුක වෙන්න පුළුවන්, මධ්‍යස්ත වෙන්න පුළුවන්. යම් හඳුනාගෙන ඉන්න ටිකක් වෙනවා. මේ ශ්‍රියාවක්, මේ ගහක්, මේ මලක්, මේ සතෙක් අදවසන හඳුනාගෙන ඉන්න ටිකක් වෙනවා. යම් චේතනා ටිකක් පහළ වෙනවා. ඒකට කියන සංස්කාර කියලා. මේ ආරම්භයක් කියන්න, කරන්න, හිතන්න චේතනා පහළ වෙනවා. ඔය මහාවත්ති පදවන සූත්‍රයේ සාරිපුත මහ රහතන් වහන්සේ මතක් කරනවා මේ ඇසිඩිරි පිටට බාහිර රූප එනකොට ඒකම විඥාන ඒකම නිපන් යොමුවීමක් කියනකොට චක්කු විඥානේ පහළ වෙනවා. ඒ චක්කු විඥානේ පහළ වීම නිසා යම් රූප ටිකක් වෙනවා නම් ඒකට කියනවා රූප උපාදාන ස්කන්ධය කියලා. මොන උපාදාන ස්කන්ධ රැස් වෙන ආකාරය කියලා. මොනවද ඒ රූප? චක්කු ප්‍රසාදයයි, බාහිරින් ගත්ත නාම මාත්‍ර රූපය යන ඡායා මාත්‍ර රූපයක් කියේ මහා භූතය අසුරු කරගෙන ගත්ත රූප සංඥාව කේමද හරි ඒක තමයි රූප උපාදාන ස්කන්ධය ඒ විඥානේ පහළ වීම නිසා යම් විදීමක් වේද චක්කු සංපස්සජා වේදනාන් ඒකට කියනවා වේදනා උපාදාන ස්කන්ධය යම් හඳුනා ගැනීමක් වේද ඒකට කියනවා සංඥා උපාදාන ස්කන්ධය කියලා යම් චේතනාවක් සිටින් කියින් කියේ එන්නක සංස්කාරයක් වේද ඒකට කියනවා සංඛාර උපාදාන ස්කන්ධය කියලා යම් විඥානයක් වේද චක්කු විඥාන ඒකට කියනවා විඥාන උපාදාන ස්කන්ධය කියලා මෙන්න මෙතනදි දැනගන්න ඕනේ පින්වතුනි එක අරමුණක් ඇස් සිදිරි පිටට එනකොට එහෙම නැත්නම් එක අරමුණක් කනට ඇහෙනකොට ශබ්ද රූපේ කනට ඇහෙනකොට නාසයට අරමුණ දැනෙනකොට දිවට අරමුණක් දැනෙනකොට කයට අරමුණක් වර්තමානයේක දැනෙනකොට හිතට අරමුණක් වර්තමානයේක දැනෙනකොට මේ කියන්නේ පංච උපාදාන ස්කන්ධයක් කියන නෝනෙන්න ඕනේ කියනවා ඇස් සිදිරි පිට රූපේනකොට චක්කු විඥානයේ පහළ වෙනකොට යම් තියෙන රූප ටිකක් කියනවා රූප උපාදාන ස්කන්ධය වේදනාවක් කියනවා වේදනා උපාදාන ස්කන්ධය සංඥාවක් කියනවා සංඥා උපාදාන ස්කන්ධය සංඛාරයක් කියනවා චේතනාවක් කියනවා සංඛාර උපාදාන ස්කන්ධය විඥානයක් කියනවා විඥාන උපාදාන ස්කන්ධය කියනවාද මේක උදාහරණයකින් පැහැදිලි කරන්නම්කො ඔන්න ඇස් සිදිරි පිටට අවකාශ ධාතුවේ යම් හැඩසටහනක් වෙනවා සම්මුතියෙන් අපි කියන ස්ථියාව කියලා හරි එතකොට ඒ අවකාශ ධාතුවේ රාශි වෙච්ච ඒ මහා භූතේ අවකාශ ධාතුවේ රාශි වෙච්ච මේ රූපයේ රූපයේ ඡායාවක් නේ හැටවටෙන්නේ ඉස්සලා කිව්වේ නාම මාත්‍ර රූපයක් නේ ඒ මහා භූතේ ඇසුරෙන් ගත රූප සංඥාවක් නේ තේරෙනවද අන්නේ රූප සංඥාවක් චක්කු ප්‍රසාදයක් කියන රූප උපාදාන ස්කන්ධය කියලා හරිද ඒ ඇසිඩ් පිටට මේ පේනකොට චක්කු විඥානේ පහළ වෙලා අපිට පේනවා කියන මට්ටමේදී අපි දැනගන්න යනකොට යම් විදීමක් වෙනවා අපි අකමැති ස්ක්‍රියාවක් නම් දුක් වේදනාවක් කැමති මේ ස්ක්‍රියාවක් නම් සැප වේදනාවක් එහෙම නැත්නම් මධ්‍යස්ත වේදනාවක් ওই දෙකදම නැත්නම් තේමාද ඒ විදීමක් වෙනවා නම් ඒ අවස්ථාවේදී වර්තමානයේ ඇසිඩ් පිටේ රූපය ආරම්භයයි කියලා කියන වේදනා උපාදාන ස්කන්ධය කියලා යම් සංඥාවක් එනවනම් මේ කමලන මේ නිමලන මේ රමණී আদি වශයෙන් යම් හඳුනා ගැනීමක් එනවනම් මෙයා හොඳ කෙනෙක් නරක කෙනෙක් කියලා. ඒකට කියන සංඥා උපාදාන ස්කන්ධය කියලා. මේ ඇසිඩිටිට වර්තමානයේ තියෙන අරමුණේ මේ උපාදාන ස්කන්ධය රැස්වෙන හැටි කියන්නේ. කියනවා. එහෙනම් යම් චේතනාවක් අපිට පහළ වෙනවනම් මෙයා හොඳ කෙනෙක් නම් මෙයාත් එක්ක කතා කරන්න ඕනේ කියලා කියලා චේතනාවක් පහළ වෙනවා. කය ක්‍රියාත්මක කරලා කියලා කතා කරනවා. එම්කම යාට බයින් දෝනි ගහන් දෝනි කියලා මොනවා හරි චේතනා පහළ වෙනවා. අන්න ඒ වට කියන සංඛාර උපාදාන ස්කන්ධය කියලා. අර චක්කු විඤ්ඤාණයට කියන විඤ්ඤාණ උපාදාන ස්කන්ධය කියලා. අන්න ඒකකින් තේරුම් ගන්න ඕනේ පින්වතු මේ ආයතන හයත වර්තමානයේ කරණක් ඉදිරිපත් වෙනවා කියලා කියන්නේ මේ ඔබ අත්දකින්නේ පංච උපාදාන ස්කන්ධය. ඒ ටික තේරුමාද? ඔන්න පංච උපාදාන ස්කන්ධයේ රැස්වී පැහැදිලිව කතා කරමු. ඊළඟට මම විස්තර කරන්නේ කොහොමද මේ පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍ය දකින්නේ දැන් මෙහෙමනේ අපිට පංච උපාදාන ස්කන්ධය රැස් වෙන්නේ අනිත්‍ය දකින්නේ කොහොමද මේ ධර්ම කරුණු ගැන පැහැදිලි කරන්න දෙන්න පස්සේ අපි ප්‍රායෝගිකව පෙන්නනවා ඔන්න බලන්න පින්වතුනි දැන් ඇසිඩ් පිටට ඒ වර්ණ රූපේ එනකොට අපිට පෙනෙන කෙනෙක් ඉන්නෝනේ දැනගන්න කෙනෙකුත් දෙනවා අතන ඉස්කියා මම මෙතන නමුත් මේ මොකද ඇසිදිරි පිටට ආවේ වර්ණ හතහන නමුත් අපේ කෙලෙසේ අවිද්‍යාව කියන එක යොමු වෙලා තියෙනවා අතන අර යමු මෙතන මෙනි කෙලෙසේ නැහැටි දික්තිය නැහැටි ආත්ම සංඥාව නැහැටි සත්පුද්ගල භාවය නැහැටි කියනවා ඇසිදිරි පිටට බාහිර රූපේනකොට චක්කු ප්‍රසාදයට බාහිර රූපේනකොට චක්කු විඥානය පහළ වෙනවා ඒ නිසා යම් දැනීම් ටිකක් එන දැනගන්නකොට විඳීම් හඳුනාගැනීම් චේතනා ටිකක් එනවනේ මෙන්න මේ මනසේ පහළ වෙන ගති ටික පින්නස්න අපි බඳිනවා ගැට ගන්නවා බාහිර කෙනෙක්ට බාහිර දෙයක්ට බාහිර සත්ත්වයේ පුද්ගලයකට ගැට ගන්නවා ඒ නිසා තමන් ස්ථිර වෙනවා මේ දකින්නේ මම කියලා
කියනවා. ඇත්තටම මේ පංචකාලමස්කන්ධ ක්‍රියාවලියක් ඇති වෙලා නැති වුණේ. නමුත් අපිට අද කෙලෙසි ආව කොහොමද මේ දකින්න කෙනෙක් බාහිර ඉන්නවා. දකින්න කෙනෙක් බාහිර ඉන්නවා, දකින්න කෙනෙක් මෙතන ඉන්නවා. අත නරයමා මෙතන. මේ කෙලෙසි හැදිච්ච හැටි. අපිට පුළුවන් නම් පින්වදුනි මේ ඇසිදිරි පිටට අවකාශ ධාතුවේ රාශියක මහා භූත එනකොට මේ වර්ණ සතහන ඇසිදිරි පිටට එනකොට මේ නිසා ඇතිවෙච්ච ගති ටික මේ පාලන ස්කන්ධ ටික මේ නිසා මගේ මනසේ ඇති වුණේ කියලා බාහිර කෙනෙක්ට ගැට ගහන්නේ නැතිව දකින්න කෙනෙක්ට ගැට ගහන්නේ නැතිව මෙන්න මේ ගති ටික අනිත්‍ය දකින්න ඉතාම සියුම් කාරණාවක් මෙන්න පෙන්නන මෙන්න මේක තමයි පංච බාලන් ස්කන්ධ අනිත්‍ය දකින්න අපරාධය. මේ නිසා පින්වතුනි ඇති වෙන කෙලෙස් ගති ටික තමගේ මනසේ පැත්තෙන් ඇති වෙලා නැති වෙනවා කියන දැක්කොත් ඔබ බාහිර කෙනෙක්ට ගැට ගහන්නේ නැත්තම් දකින්න කෙනෙක්ට ගැට ගහන්නේ නැත්තම් අතන හෝ මෙතන තියෙන දෙකොනට එන්නේ නැත්තම් ඔබ අර මනසේ ඇති ගති ටික ඇති වෙන තියෙන දකින්න. මේක තමයි පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය දකින්නයි කියලා කියන්නේ. නමුත් අද අපි මොකද කරන්නේ? මේ ඉස්කියාව දකින්නකොට මේ ඉස්කියාව ඇත්ත වෙලා මේ ඉස්කියාවගේ කයේ තියෙන කෙස් ටිකක් නේ ලොම් ටිකක් නේ ටිකක් නේ මේ කවදා හරි දවසක මැරිලා යනවානේ මේ කුණු වෙලා යනවානේ පස් වෙලා යනවානේ කියලා අපි බාහිර ඇත්ත වෙලා සත්පුද්ගල සංඥාව ඇතුළේ අනිත්‍යයක් බලනවා. නමුත් ඇත්තම සිද්ධිය තියෙන බින්දුතුනි මේ බාහිර නිසා මේ ඇතිවෙච්ච ගති ටික අපිට බාහිරට ගැට ගහන්නේ නැතිව දකින්න කෙනෙක් කියන පැත්තට ගැට ගහන්නේ නැතිව අනිත්‍ය දකින්න පුළුවන් නම් අන්‍යයාගේ දුක කෙලවර වෙනවා. මේ නිරෝධ සංඥාවේ ලැබ තිබෙනවා. කියනවා මේක තමයි පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය දකින්නවා කියලා කියන්නේ. සර්වඥා මහන්සිය මතක් කරනවා යෝ උභන්තේ විද්වාන මජ්ජේ මන්තාන විභති තංගුලි මහා පුරිසෝති සෝදසිද්ධි මච්චක යමෙක් මේ අංක දෙක හරියාකාරව තේරුම්ගෙන මෙබ ප්‍රඥාවෙන් නොඇලෙයිද එයාට මම මහා පුරුෂයා කියලා කියනවා. මේ කන්හා නෞකාරී ඉක්මනවා කියලා. මොකද්ද මේ අන්ත දෙක? අපිට වර්තමානික රූපයක් ඇහැට එනකොට, කනට එනකොට, නාසයට, දිවට, කයට, මනසට එනකොට අද අපිට වෙලා තියෙන්නේ මේ රූපය බාහිර කෙනෙක් දෙයක් වෙලා දකින්න කෙනෙක් වෙලා තේමාව දෙපැත්තක් හැරිලා එතන සහ මෙතන අපිට හදුණා. දකින්න එතන දකින්න කෙනෙක් ඉන්නා දෙයක් තියෙනවා. මෙතන දකින්න කෙනෙක් ඉන්නවා. එක පරිවායයෙන් කියනවා ආධ්‍යාත්මික පැත්තට යොමු වෙන්නේ නැතුව, බාහිර පැත්තට යොමු වෙන්නේ නැතුව, නැද ප්‍රඥාවෙන් නොවැළෙනවා කියලා කියන්නේ කින්නද? මජ්ජේ මන්තාන ලිප්පති කියලා කියන්නේ අර බාහිර මේ හේතු නිසා බාහිර මේ රූපයක් මේ ප්‍රසාදයක් නිසා ඇති වෙච්ච ගති ටික පින්වතුනි බාහිරට ගැට ගහන්නේ නැතිව මානසික අත්දැකීමන කියන දකින්නවා. අන්න මැද ප්‍රඥාවෙන් නෙවෙනවා. අද අපි හිතනවා ඇහැට රූප එනවා නැති වෙනවා. කනට ශබ්ද එනවා නැති වෙනවා. වර්තමානයේ ඉන්නවා හැබැයි එනව නැති වෙනවා. එහෙම වුණාට පින්වතුනි අපි අවිද්‍යාව ඇතුලේ තමයි. අපිට පේන කෙනෙක් ඉන්නවා, දකින කෙනෙක් ඉන්නවා. දෙපැත්තක් තියෙනවා නේද? එහෙනම් මැද තණ්හා මේ ප්‍රඥාවෙන් නොවැළුනොත් තමයි එයාට මහා පුරුෂයා කියලා කියන්නේ තණ්හා නෝකාරී ඉක්මවයි. තේනවා දෙකිය පුතිය. මේ තමයි මේ ධර්ම දහම් පරියායම් මේ විස්තර කරන්නේ. දැන් ඇත්තටම අපි දැනගන්න ඕනේ මේක ප්‍රායෝගිකව අපි භාවනා කරනකොට කොහොමද අත්දකින්නේ කියලා. එතන මේ වාර දේශනාවේදී මේක මම මාතෘකා කරගත්තේ මේ කාරණා ටික මතක් කරගන්න. ආයුධික පැත්ත මතක් කරගන්න. මේ දැන් තම අවශ්‍යම කාරණාව මතක් කරගන්න. ඉතින් කට්ටියටම නිදිමත හින්දා මම පොඩි කතාවක් කියන්න. පින්වතුනි, සර්වජ මහන්සේ වැඩ වාසය කරන කාලේ හිටියා කෝටිල කියලා ස්වාමීන් වහන්සේ. මේ කෝටිල ස්වාමීන් වහන්සේ සද්බුදුරු මහන්සේලා කාලෙම ලෝකෙ පහළ වෙලා ත්‍රිපිටකධාරී භික්ෂු මහන්සේනම බෝලේ 500ක් ඇදුවා. හැබැයි කාම ධ්‍යාන මහාර්ග ඵලයක් ලබා ගත්තේ නැහැ. ඉතින් මේ සරෝජ මහන්සිට ඕන වුණා මේ කෝටිල ස්වාමීන් වහන්සේට ධර්ම සංවේගය ඇති කළ මේ අභිගම ලාභී කරන්න. ඒකින්ද මේ කෝටිල ස්වාමීන් වහන්සේ සරෝජ මහන්සේ වන්දනා කරන්න එනකොට නිතරම කියන මේ තුච්ච කෝටිල. තුච්ච කියලා කියන්නේ මොකද? කිස් කියන එක. කිසිම ධ්‍යාන මාර්ගඵලයක් නැහැ. නමුත් මහාචාර්යවරු ත්‍රිපිටකයෙන් ඉගෙනගෙන ගෝලෙ 500කට ගන්නවා. ඉතින් සරුවච්චන් මහන්සිය මෙයා කල්පනා කළ බලන්න. චර්ම ත්‍රිපිටකය ඉගෙනගෙන මට මේ ත්‍රිච්ඡය කියලා කතා කරනවා, හිස් කියලා කතා කරනවා. මේ සරුවච්චන් මහන්සිය මට කියන්නේ මම තුල කිසිම ධ්‍යාන මාර්ගඵලයක් නැහැ කියලා බොහොම සංවේගයක් ඇති වෙනවා. ඇති වෙලා තියෙනතර මේ කෝටික ස්වාමීන් වහන්සේ මේ සංවේගය නිසාම එදා ගෝලයන්ට උගන්වලා පොරෙන්න ගෝලිය පිට වෙලා යනවත් එක්කම පාත්‍ර සිරු අරගෙන යොදුන් 120ක් විතර පයින් යනවා. පයින් ගිහිල්ලා ඈත ආරණ්‍යයකට යන ආරණ්‍යෙම ස්වාමීන් වහන්සේලා කිස්නවා. දැන් භාවනා කරගෙන ඉතින් ලොකු ආමුදුර ගාවට ගිහිල්ලා ටිකක් කතා බහ කරනකොට තේරුම් ගත්තා මෙයා ටිකක් මානක් කරක්. ඔබ මෙච්චර මහාචාර්යවරයෙක් මේ පිටක හොඳට ගන්න ගෝලිය මුස්තලින් නේද? ඉතින් කමතහනක් වෙන්න තරම් මනස තාම මොළොක් නෑ, මුදු නෑ. මානිකව බස්සන්න ඕනේ කියලා මම ලොකුම කතා කරලා ගියා. මට පොඩ්ඩක් මේ දවස්වල සැදී අපේ ඊළඟ තිරුන් මහන්සි ළඟට පොඩ්ඩක් ගිහිල්ලා බලන්න ඕනේ. උන්නාසි ළඟට යනකොට උන්නාසි කල්පනා කරන කවදාවත් ලොකු ස්වාමීන් වහන්සේ සාමන මංගාවට වන්නේ නැහැ. මොකක් හරි කියනවා කියලා ඊළඟ ස්වාමීන් වහන්සේ ගා. ඊට පස්සේ ඊළඟ ස්වාමීන් වහන්සේ ළඟ ඔබ මොහොම ගිහිල්ලා අවසානයේ කිස්සෙනියාවට යනවා. කිස්සෙනියාට ඉන්නේ හත් අවුරුදු 7යි සාමනීර රහත්. හත්සාව නිරන්නාසය. ඉතින් උන්නාසලාගේ දෙවිලා කියනවා මේ කෝටි ගහමුරුවන්නේ කොහොම උපුටිකින් වාඩි වෙලා ආයෝජන කරනවා. ඔබ වහන්සේ කොහොම හරි මට කමට අහනක් දෙන්න මම මේ භාවනා කරන්න ආවේ කියලා. ඒකට පොඩි ගහමුරුවෝ කියනවා ඔබ වහන්සේගෙන් මම ඉගෙන ගන්න ඕනේ. ඒක හරි කොච්චර වැඩි මහල් කෙනෙක්ද කියලා. ඒ වෙලාවේ නැවත නැවත කියනවා අනේ මේ වහන්සේ කියන ඕනම දෙයක් මම කරනවා මට කොහොම හරි කමට අහනක් දෙන්න කියලා. යෝස්තයි දින පොඩි හාමුදුරුවෝ පොඩ පරීක්ෂා කරන්න බලන්න කියනවා. එහෙනම් අර කියන මේ පොකුණට පොඩ්ඩක් බහින්න කියනවා. උදේ සීරි වන්දන් කිව්වේ කියන දේ කරනවාද කියලා බලන්න පොඩි හාමුදුරුවෝ පොකුණට එහෙනම් පොඩ්ඩක් බහින්න ඕනේ කියලා. ඉතින් පොකුණට බහගෙන බහගෙන යනකොට අර සීරි පිටින් එක ටිකක් තෙමෙනකොට කියනවා ආහා ඉන්න කියලා. අර දැන් තේරුම් ගන්න දැන් කියන කමතාන අහනවා දැන්. ඊට පස්සේ පොඩි හාමුදුරුවෝ ළඟට ආවට පස්සේ අහනවා ස්වාමීන් වහන්සේ වැද්දෙක් දවසක් කලගුවෙන් පස්සේ පන්නගෙන එනවා. ඉතින් මේ කලගුව එකපාරම දුවලා ගිහලා රින්ගනවා හුඹහකට. මේ හුඹහේ තියෙන්නේ හිල් හරක්. දැන් මේ වැත්තට ඕනේ කලගුව වල්ලගන්න. කොහොමද මේ කලගුව වල්ලන්නේ? ඉතින් මේ මහාචාර්යනි හරි බුද්ධිමතාන දානක පටස්කල උත්තරේ කිව්වා පොඩි හාමුදුරනේ හිල් පහක් තියෙනවා නම් හිල් පහක් වහන්න ඕනේ ඉස්සෙල්ලා. අර එතේ හිලක් තියෙන තැනට හොඳට මන්ද දාලා හරි මන්දට අවධානය යොමු කරලා මේ හිලෙන් දුම් ගහනවා. මේක දෙතු ලැතුලින් ඉඳ බෑන කලබලට දුම් ගහවල පස්සේ ඔන්න කලබල එනවා නම් ඉන්නේ අර ඒක හිතකින් විතරයි. අන්න එතකොට වැද්දා එතනම මන්ද දාලා මුතිය සීතලේ කියන්නේ කල්ලා ගන්න පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන්. අන්න ඒක පොඩි හාමුදුර කමටාන දෙනවා. ඒ වගේ සම්හංශය මේ කය කියන්නේ හිල් හයක් ඇති කුඹහක් වගේ. ඇස, කන, නාසය, දිව, කය, මනස වෙන මේ ආයතන හය හරියට අර හුඹහේ තියෙන හිල් හය වගේ. අපිට පුළුවන් නම් එක මොහොතක හිල් පහක් පහලා එක ඉලක් පිළිබඳව අවධානය යොමු කරන්න. මේ ආයතන හය එකක් පිළිබඳව හරියට අවධානය යොමු කරන්න. තමන්ට හරියට මේ උපාලන සංඥා කියන දේ ගන්න පුළුවන්. ඉතින් එතකොට මේ ආයතන හය ඕනෑම එකකට පුළුවන්. දැන් අපි ගලප ගන්න ඕනේ අපි කරන භාවනාව කොහොමද මේකට ගැලපෙන්නේ කියලා. බලන්න අපි පින්වතුනි කරන්නේ පරියංක භාවනාවේදී මේ කාය ආයතනයක මුල් තැන දෙකයි. බොහෝ භාවනා ක්‍රම මන ආයතනයක මුල් තැන දෙනවා. සමහර අය ඇස පිළිබඳ විදර්ශනා කරනවා. සමහරු කන පිළිබඳ. අපි මෙතනදී උපදේශ දෙන්නේ මේ කාය ආයතනයට ප්‍රමුඛත්වය දෙන්න. තේනවාද ඒක? හරි. මොන අපි හිතමුකෝ දැන් කෙනෙක් ඉඳගත්තු විවේකීව භාවනා කරන්න. ඔන්න ඇස් දෙක පියාගත්තා. දැන් ඇහෙන් දිචලා රූප බලන්නේ නෑනේ. ඔන්න ඇහැ කියන සිදුර වහගත්තා. දැන් කනින් දිචලා ශබ්ද අහන්නේ නෑනේ. ඔන්න කනත් වහගත්තා. නහයෙන් දිචලා ගඳ සුවඳ බලන්නේ නෑනේ. නහයත් වහගත්තා. දිවෙන් දිචලා රස විඳින්නේ නෑනේ. දිවත් වැහුණා. හිතෙන් හිතන්නේ නෑනේ. හිතලා හිතන්නේ නෑනේ මොකද? ඉතත් වහගත්තා. ඔන්න දැන් අපේ අවධානය කොහොමද දෙමු කරේ? කාය ආයතන දිහා. කය දිහා. කය මොනවද ප්‍රකටව දැනෙන්නේ? කාය ප්‍රසාදයට මොනවද ප්‍රකටව දැනෙන්නේ? සාද ගති, කුණුසුම් ගති, කම්පන සංකල ගති කියන්නේ කාය ප්‍රසාදයට බාහිර රූපේ වෙන්නේ පුට්ටබ්බ රූපය. පටවි තේජෝවාය තේනවාද? සද බොරුල් ගති, උණුසුම් සිසිල් ගති, කම්පන චංචල ගති තේනවාද? ඒක
ඔන්න හරි.
දැන් පින්තුනි මේ පංච උපාදානස්කන්ධ ක්‍රියාවලිය මේ ආයතන හයේ අපි දැනගත්තත් නොදැනගත්තත් ඇතුළෙමින් නැතිවෙමින් තමයි තියෙන්නේ. නමුත් අපේ මනස එකඟ නැහැ, තැම්පත් නැහැ, නීවර ධර්මවලින් පිරීලා. ඒ නිසා මේක අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා පින්තුනි අපිට සමතයක් වශයෙන් හිතේ තැම්පත් බවක්, එකඟකමක්, සමාධියක් අවශ්‍යයි. ඒකට තමයි පින්තුනි අපි ඔය මූල කර්මස්ථානයේ කියලා එක ආරම්භයක් තියෙන්නේ. තමන් ඉඳගෙන ඉරියව්ව ඔස්සේ වේවා, එහෙම නැත්නම් ආශ්වාස ප්‍රාශ්වාසයේ හෝ වේවා, එහෙම නැත්නම් පිම්බීම හැකිලිම හෝ වේවා. අපි මෙහිදී උපදේශ දෙමු මොනවද? තේමාද? ඒ කියන්නේ ප්‍රථම කෝ හිතේ එකඟ බව සඳහා ආශ්වාසයේ ප්‍රාශ්වාසයේ තැම්පත් කරගත කියලා. මේ උපාදාන ස්කන්ධයේ ඇතිවීම නැතිවීම දකින හිතේ එකඟකම එනවායි කියලා කියන්නේ තුන්වෙනි මේ ගත්ත මූල කර්මස්ථානයේ ක්‍රමක්‍රමයෙන් තැන්පත් වෙලා තැන්පත් වෙලා සංසිඳන මට්ටම තියෙනවා. ගත්ත ආශ්වාස ප්‍රශ්වාස ක්‍රමක්‍රමයෙන් තැන්පත් වෙනවා නම් පස්සම්භයන් කාය සංඛාර මට්ටමට එනකොට පින්වතුනි මෙන්න මේ පංච උපාදාන ස්කන්ධ ක්‍රියාවලිය අනිත්‍ය දකින්න සුදුසු එකඟකමක් දැන් ඇවිල්ලා. හරි, අපි හිතමු එහෙම කෙනෙක් ගත්ත මූල කර්මස්ථාන හොඳට සංසිඳලා දැන් කාය ආයතන විතරම හරියට අර සමාධියනවා කියලා කියන්නේ දැන් අතුලේ ඉන්න බෑ අර තලගුවාට දුම ගහලා. හොඳට සමාධිය ආවට පස්සේ අල්ලා ගන්න පුළුවන් දැන් මේ පංච වර්තමාන අරමුණ. තේරෙනවද ඒක? ඔන්න එහෙම හිතේ සම්පද්දව ආවට පස්සේ ඒකේන මේ කාය ආයතනේ වර්තමානයක ප්‍රකට වෙන අරමුණට සිහියෙන් ඉන්නවා. අපි හිතමු කොන්න කුණසුම් ගතියක් වර්තමානයේ ප්‍රකට වුණා කියලා. තද ගතියක්, කම්පන චංචල ගතියක් තේරෙනවද? ඔන්න අපි හිතමු වර්තමානයක අපි දැනගත්ත උණු තද ගතියක් හයි. හරි, එතකොට දැන් කාය ප්‍රසාදය තමා ප්‍රසාද රූපේ. එතකොට පොට්ටබ්බ රූපේ තමා තද ගතිය. අපි ඉස්සෙල්ලා කතා කරන්නේ මේ තද ගතිය කියන එක මහා භූතේ ඇසුරෙන් ගත්ත රූප සංඥාව, ඡායාව, නාම මාත්‍ර රූපය කියලා කතා කරන්නේ මතකද? නමුත් අපිට හිතෙන්නේ මේ තියෙන තදගතියක්මයි අපිට දැනෙන. දැනෙන තදගතියක්මයි තියෙන්නේ. නමුත් අර ඡායාව උපමාවෙන් මම පෙන්නවා නේද? මේක ඇත්තටම තියෙන තදගතියක් නෙමෙයි අපිට දැනෙන්නේ. දැනෙන දෙයක් නෙමෙයි තියෙන්නේ කියලා. මතකද? හරි. අපි හිතමු වර්තමානයේක ඔබ දැනගත්තයි මේ තදගතිය කියලා. තදගතිය දැනගන්නකොට යම් රූපයක් නේද ඒකට කියන රූප උපාදානස්කන්ධය කියලා නේද? යම් විදීමක් තියෙනවනම් ඒකට කියන වේදනා උපාදානස්කන්ධය කියලා. ඒ කියන්නේ ඡද ගතිය අරගෙන යම් ශකප් සාගතෝ දුක් සාගතෝ මැදස්ත. යම් හඳුනාගෙන මේක තදයි කියලා. ඒක සංඥා උපාදානස්කන්ධය. යම් චේතනා ටිකක් තියෙනවනම් මේ ඡද ගතිය නැති කරන්න හෝ තව දිගට පවත්වන්න හෝ මොනවා හරි චේතනාවක් තියෙන එක සංකල්ප උපාදානස්කන්ධය. යම් විඥානයක් තියෙන විඥාන උපාදානස්කන්ධය. චේතනාවේ වර්තමාන මොහොත තුළ ඔබ අත්දකින්නේ ඡද ගතිය කියන තැන තියෙන පංච උපාදාන ස්කන්ධයක් කියන එක දැන් අපට හොනවා. තේමාව දැනගන්න. එක මොහොතක් සිසිලසයි කියලා දැනගන්නකොට එතන තියෙන පංච උපාදාන ස්කන්ධය කියලා තේමාව. එක මොහොතක් මේ කම්පන චංචල ගතියක් දකින්නකොට එතන තියෙන්නේ පංච උපාදාන ස්කන්ධය කියලා තේමාව. එක මොහොතක් ඔබ ආශ්වාසය කියලා ගන්නකොට ඒක දැනගන්නකොට මේ අත්දකින්නේ පංච උපාදාන ස්කන්ධයක් කියලා තේමාව. එක මොහොතක් ප්‍රශ්වාසය කියලා දැනගන්නකොට ඔබ අත්දකින්නේ පංච උපාදාන ස්කන්ධය කියලා වෘතිය මාන. දැන් පින්වතුනි අපේ කෙලෙසේ ස්වභාවය, අවිද්‍යාවේ ස්වභාවය, ආශ්‍රවවල ස්වභාවය තමයි මේක දැනගන්න කෙනෙක් අපිට මවලා තියෙනවා. සත්‍ය පුද්ගලෙ දැනගන්න දෙයක් බාහිරින් අපිට මවලා තියෙනවා. ඒක තේරුණා. අපි හිතමු වර්තමානයේ වුණා ඔබ දැනගත්තා කඩගතියක් කියලා. මේ තදගතිය කියලා දැනෙන දේ අපි දැනගන්නකොට යම් විදීමක් හඳුනා ගැනීමක් සංඥාවක් ආදීවලින් මේ ගති ටික මනසේ ඇති වෙලා නැති වෙනකොට අපි මොකද කරන්නේ? මේ ගති ටික බාහිර රූපයක කියලා ගැට ගන්නවා. බාහිර තියෙන තදගතියක් මට දැනෙන්නේ. මේක දැනගන්න කෙනෙක් මෙතන ඉන්නවා කියලා දැනගන්න හිතනවා. කේමාරි. නමුත් ඇත්තටම මේ බාහිර රූපයක් අභ්‍යන්තර රූපයක් නිසා විඥානේ පහළ වෙච්ච නිසා හේතු නිසා හටගත්ත දේ අපි බාහිරට ගැට ගන්නවා මේ බාහිර තියෙන රූපයක් කියලා. නමුත් ඇත්තටම මේ හේතු නිසා හටගත්ත මනසේ ඇති වෙලා නැති වෙන ධර්මතාවයක් කියලා දැක්කොත් ඔබ හරියට ඉතාම සියුම් කාරණාවක් අන්න පංච උපාදානස්කන්ධේ අනිත්‍ය දකිනවා. නමුත් අද අපිට හිතෙන කොහොමද මේ මොහොසුමක් ආව නැති වුණා. ශීශිරසක් ආව නැති වුණා. මේ රූපේ කෙනෙක් කැඩි කැඩි යනවා බින්දි බින්දි යනවා කියලා අපේ හිත බාහිරට යොමු වෙලා අපි අනිත්‍යයක් දකිනවා. හැබැයි මොකද්ද අනිත්‍යයක් දකිනවා? තුන්චි කාරණාවක් සියුම් කාරණාවක් කියන තේරුමක් ගන්න. අපිට පුළුවන් නම් මේ වර්තමාන දකින අරමුණේ නිසා අපි දැනගන්නකොට ඇති වෙච්ච ගති ටික මේ මගේ මනසේ ඇති වෙලා නැතුනේ කියලා හැණිච්ච දකින්ද මේ බාහිර දෙයක් කියන තැනට හිත යොමු වෙන්නේ නැත්තේ දැනගන්න කෙනෙක් කියන තැනට හිත යොමු වෙන්නේ නැතුව අර ඇති වෙච්ච ගති ටික ඇති වීම නැති වීම දැකගත්තොත් මේ පංච පරම ස්කන්ධය අනිත්‍ය රූපේ අනිත්‍ය වේදනාවේ අනිත්‍ය සංඥාවේ අනිත්‍ය සංඛාරයේ අනිත්‍ය විඥානයේ අනිත්‍ය මේ අදහස මෙන්න මේ නිරෝධය මෙන්න මේ නැතිවීම 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 හරියට කස කැවුනොත් නිරෝධ සංඥාව තුළ මේ මාස ආරයන්න පුළුවන් නම් මොනනම් එතකොට අපි මේ කාය ආයතනයෙන් ප්‍රකට වන වර්තමාන අරමුණක මේ නිරෝධය අධ්‍යක්ෂ වෙන අධ්‍යක්ෂෙන්නකොට හොඳට ප්‍රකට වෙනකොට සති සමාධි අපි අනිත්‍ය ආයතන වලින් හිතාමතා කරේ නැති වුණාට සමහර විට හිතට හිතුවේ එන්න පුළුවන් සමහර විට සද්ද ඇහෙන්න පුළුවන් අන්න මේ අනිත් සියලුම ආයතන වල මේ ඇතිව නැතිව යන පංච පාදන ස්කන්ධය ඔබ බාහිර ආයතනයකට ගැට ගහන්නේ නැතිව මේ ඇතිවීම නැතිවීම දකිනවා. තේරුණාද? මේක ගන්න අසියම් කාරණාවක් කිය මෙන්න මේක තමයි පංච පාදන ස්කන්ධය අනිත්‍ය දකින්නයි කියලා කියන්නේ. එතකොට ඔය පරියංග භාවනා ඉතින් මේ හුවන් ඉස්සලා නාම රූප එතකොට කොහොමද අදකින්නේ කියලා අපි හිතමුකෝ කියන දැන් තලගතිය වර්තමානයේ දන්නයි කියලා. එතකොට මෙතන නැද්ද වේදන මිදීම යම් සංඥාවක් නේද යම් චේතනාවක් යම් චේ වේදනා සංඥා චේතනා පස්ස ස්පර්ශ නිසා නේද මනසික අරමනසිකාර ඉච්ඡේ ස්පර්ශ හරි ඔන්න ඔය ටික තමයි නාම ධර්ම කියලා කියන්නේ ඒක හද ගැතිය කියලා දැනෙනකොට මේ දැනීම ටික කියන නාම ධර්ම රූපේ කියලා කියන අර මහා රූපය නිසා ගත රූප සංඥාවක් අර ඡායාව වගේ නාම මාත්‍ර රූපේ වගේ අනිත්‍යම සියුම් කාරණාවක් ඔබ වර්තමානයේ අරමුණ දැනගන්නකොට බාහිර පැත්තට යොමු වෙන්නේ නැතිව මේ ගති ටික අනිත්‍ය දැක්කනම් අන්න පංච බලන ස්කන්ධය අනිත්‍ය දැක්කායි කියලා කියනවා. අපි බලමුකෝ සක්මන් භාවනාවකට යනකොට කෙනෙක් සක්මන් භාවනාවේ වම් පාදයේ තියෙනකොට වර්තමානයේ වම කියලා මනසිකාරය කරනකොට මොන අපි හිතමුකෝ පොළවේ හැපෙනකොට තද ගතියකට වුණා කියලා එහෙම නැත්නම් පාදයේ චලනය තුළ කම්පන චංචල ගතියක් වෙනවා කියලා මේ වර්තමානයේ තුළ අපිට පුළුවන් නම් මේ කකුලේ තියෙන තද ගතියක් යටිපතුලේ තියෙන තද ගතියක් අපිට ඇත්තටම කෙලෙසේ ස්වභාවය තමයි මේ ඇති වෙන තද ගතිය මගේ යටිපතුලේ කියලා බඳිනවා ගැට ගන්නවා. එහෙම නැත්නම් මේ තද ගතිය දකින්න කෙනෙක් ඉන්නවා කියලා ගැට ගන්නවා. මේ අංක දෙකට යනවා. හැබැයි සමෝච්චයන් වහන්සේ කියන්නේ මේ අංක දෙකට යන්නේ නැතිව මැදත් නොයදෙනවා මච්චී මන්තාන ලික්පති එතනකට හා මෙතනකට යන්නේ නැතිව මැදත් ප්‍රඥාවෙන් නොයලෙනවා නම් අන්‍යා තම තණ්හා නම් කරුත්මානි අර තබරගතිය ආරම්භය තමා බාහිර රූපේ කිනීමේ තබරගතිය ආවේ කියලා මම වෙන්නේ නැත්තම් මගේ කකුලේ මේ තබරගතිය ආවේ කියලා මම වෙන්නේ නැත්තම් ඒ බාහිරට හිත යොමු කරන්නේ නැත්තම් දැකගන්න මේක දැනෙන කෙනෙක් කියන පැත්තට යොමු වෙන්නේ නැතුව මේක මැද නොයලෙනවා කියලා කියන්නේ ප්‍රඥාවෙන් අන්නේ දෙපැත්තට යවන්නේ නැතිව මේ මැද අනිත්‍ය දකිනවා. මේ හේතු ටික නිසා ධම්ම නියාමතාවයක සිහිය මේ හේතු ටික නිසා තමන්ගේ මනස පැත්තෙන් අනිත්‍ය දකිනවා. කේමල් අද අපිට හිතෙන කොහොමද ඔන්න පදගතියක් දැනෙනවා වර්තමාන හිමේ නැති වෙනවා. කම්පන චංචලයක් දැනෙනවා නේ කියලා අපි හිතනවා නේ කියලා. හැබැයි ඒක මොකද අවිද්‍යාව ඇතුලේ කෙලෙසි ඇතුලේ. කවදාවත් කෙලෙසිය වෙන්නේ නැහැ ආශ්‍රවය වෙන්නේ නැහැ. අපි මේ ඇති වෙන ගති ටික බාහිරට ගැට ගැහුවොත් කෙලෙසි ඇතුලේමයි අපි අනිත්‍ය දකින්නේ. හැබැයි අපිට මොකද්ද අනිත්‍යයක් පේන්නේ නැහැ. තාම සියුම් කාරණාවක් කියන්නේ අන්න ඒක හරියට අල්ලගත්තොත් මේක තමයි තියෙන්නේ පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය දකින්නවා කියලා ප්‍රායෝගිකව අපි වඩන භාවනාවට මේ සම්බන්ධ කරලා බලන්න. එතකොට අපි හිතමු දැන් මේ එදින්දා වැඩකට සම්බන්ධ කරලා මොකක්ද පොඩක් දුතුම් කරන ආහාර පිළක රස දැනගන්න වෙලාවක් ගමුකෝ. උන ආහාර පිළක් අහලා අපි කටේ තියනකොට මේ බත් පිළ අපේ දිවේ හැපෙනකොට මං කියන්නේ රස රූපේ නෙමෙයි පොට්ටබ්බ රූපේ. දිවේ හැපෙනකොට අපිට මොකක්ද දැනෙන්නේ? පොට්ටබ්බ රූපේ මිථද ගතියක් දැන දිවේ හැපෙනකොට. එතකොට කාය විඥානේ පහළ වෙනවා. ඒ නිසා යම් විදීමක් හඳුනා ගැනීමක් චේතනාවක් කියන්නේ එතනම ඇතිලා නැති. සීනෝන තිබ්බොත් දැක්. ඊළඟට මේ වත් පිළේ තියෙන යම් රස රූපයක් තියෙනවා කියලා හිතමු. මොනවා හරි කණි රසක්. කීත රසක්, නඹුල් රසක්. මොන රස රූපේ. ඒක ජීවහ ප්‍රසාදයෙන්ම දැනෙන්නේ. එනිසා ජීව විඥානේ පහළ වෙන්නේ නේද? ඒ නිසා යම් විදීමක් හඳුනා ගැනීමක් චේතනාවක් පහළ වෙනවා නම් ඒ තමයි උපාදාන ස්කන්ධ රස වෙනවා. අපිට මේ රසය නමුත් අපිට මේ හිතෙන්නේ මේ බත් පිටේ තියෙන රසයක් කියලා බාහිරට ගැටගහන. එහෙම නැත්නම් මේ රසය දැනගන්න කෙනෙක් විතර ඉන්නවා මම ඉන්නවා මෙතන. කියලා කෙලෙසි ස්වභාවය තමයි බාහිරට හෝ තමගේ පැත්තට මේක ගැටගහන. එහෙම නැතුව අපිට පුළුවන් නම් මේ හේතු ටික නිසා ඇතිවෙච්ච ගතිය බාහිරට ගැටගහන්නේ නැතුව මේක අනිත්‍ය දකින්න අන්න කෙලෙසි කියන අවිද්‍යාව කියන ආශ්‍රවය කියන මෙන්න මේ නිරෝධ සංඥාව පින්නතුනි මේ නිරෝධය අකංග කරගන්න පුළුවන්. හොඳට කස කැවිච්ච සතියකින් සමාධියක මේ නිරෝධය ළඟ සිටිනවා නම් මේ කෙනාට පණවන්න බෑ මේ නිරෝධයේ තුල කෙනෙක් ඉන්නවා කෙනෙක් දකිනවා පුද්ගලෙක් දකිනවා කියලා. හරියට සතර ඉන්ද්‍රියවකින්ම විමුක්ත වෙනවා. සර්වඥාන්සේ දේශනා කරන්නේ යේච රූපේ පරිඥාය යේච අරූපට්ඨායිනු නිරෝධේ යේ විමුච්ඡanti තේ ජනාමච්චු හායින. යම් කිසි කෙනෙක් රූපේ පිරිසිඳ දකිනවා නම් දැකලා අරූපී නොලෙනවා හතර ඉරියව්වෙන් විමුක්තුන තාම උපාදාන ස්කන්ධය හිත නිදිලා නැහැ. අරූපේ නොරැඳුනොත් ඒකන නිරෝධේ තුල විමුක්ත වෙනවා. අන්නේ කිනා තමයි මේ මායාවෙන් බේරිලා පලා යන්නේ. ඉතින් මේක පුංචි ඉතාම සියුම් කාරණාවක් කියුවේ ඔගොල්ලෝ කරන මේ භාවනාවේ කරන භාවනාව මොකද්ද? ඒකට අපි කොහොමද මේ පංච උපාදමස්කන්ධ ක්‍රියාවලිය සම්බන්ධ කරගෙන අපි දකින්නේ කියලා ඉතාම සියුම් ගැඹුරු කාරණා ටිකක් තමයි මතක් කරන්නේ. මුලින්ම අපි මතක් කරා කොහොම මොකද්ද මේ රූපේ කියන කාරණාව. ඒ වගේම රූපේ තියෙන ස්වરૂප ගැන කතා කරා. ඊළඟට මේ තියෙන දේ නෙමෙයි පේන්නේ, පේන දේ නෙමෙයි තියෙන්නේ කියන කතාව කතා කරා. ඊළඟට කොහොමද පංච උපාදාන ස්කන්ධය රැස් වෙන්නේ? මේ පංච රැස් වෙන පංච උපාදාන ස්කන්ධය අනිත්‍ය දකින්නේ කොහොමද? අන්න ඒක තමයි ඉතාමත් වැදගත්ම කැලේ පින්නතුන. අපි අනිත්‍ය දකිනකොට බාහිරක් ඇත්ත වෙලා ඒ ඇතිවෙච්ච ගති ටික බාහිරට ගැටගහන්නේ නැතිව අනිත්‍ය දකිනවා නම් අන්නේ කෙලෙසි ගේන අවිද්‍යාව ගේනවා. ඒ කියන්නේ මැද ප්‍රඥාවෙන් නොවැළෙනවා කියන කතාව. එහෙම වුණොත් තමයි පින්නතුනි දුකේ කෙලවර කරගන්න පුළුවන්. සර්වචන් මහන්සි බාහ්‍ය සූත්‍රයේදී කියනවා බාහ්‍ය එහෙම දැක්කොත් දික්කේ දික්කමත් දැකීම පමණක් වුණොත් බාහිර දෙයක් නැත්තම් දකින්න කෙනෙක් නැත්තම් ඇහිම ඇහිම පමණක් වුණොත් බාහිර අහන්න දෙයක්ුත් නැත්තම් අහන කෙනෙකුත් නැත්තම් දැනීම පමණක් වුණොත් ගන්ධ රස පහස විඳිනකොට දැනීමක් නෙන්නේ අන්නේ දැනීම පමණක් වුණොත් බාහිරින් දැනගන්න ගන්ධ රස පහසක් නැත්තම් දැනගන්න කෙනෙකුත් නැත්නම් විඤ්ඤාතේ මේ දැනගැනීම දැනගන්න පමණක් වුණොත් එයා එතනත් නෑ, එයා මෙතනත් නෑ, එයා මැදත් නෑ. ඒකම තමයි දුකේ කෙලවර කියලා බාහ්‍ය සූත්‍රයේදී මතක් කරේ. ජීවිතේ තාම සියුම් කාරණා ටිකක් පැහැදිලි කරේ මේ පංච පාලන ස්කන්ධ ඒ අනිත්‍ය ලැබෙන හැටි. ඉතින් තම තමන්ගේ ශක්ති ප්‍රමාණය ඒක තේරුම් ගන්න ඇති කියලා මම හිතනවා. ඉතින් හරියට තේරුම් ගත්තොත් ඒකම තමන්ගේ සම්මාදිතිය ඍජු භාවයට උපකාර වෙනවා. ඒ නිසා මේ දහම් කරුණු තමන්ට ශක්ති ප්‍රමාණයෙන් තේරෙන්නේ නැත්නම් ඊළඟ වැඩමුළුවේ හරියේ ධර්ම සාකච්ඡා වෙලාවේදී අපි සාකච්ඡා කරගන්න. එහෙම සාකච්ඡා කරලා තමන්ට තියෙන ප්‍රශ්න ගැටළු නිරාකරණය කරගෙන මේ ධර්ම කොටස අහලා තමන්ගේ යම් ශ්‍රද්ධාවක් යම් විරියක් සතියක් සමාධියක් ප්‍රඥාවක් කියන ඉන්ද්‍රිය ධර්ම මොහු පුරා යන්න මේක හේතු උපකාරණා නම් ඒකත් ප්‍රයෝජනවත් වෙනවා. අන්හි මේ ධර්ම කොටස අහලම පිමුතුන්ගේ ශ්‍රද්ධාව විදේශත් සමාධි ප්‍රඥාගේ ඉන්ද්‍රිය ධර්ම මොහුරා ගෙල්ලා ඒ බල ධර්ම බොධ්‍යාන ධර්ම මොහුරා ගෙල්ලා මේ ජීවිතයේදී මේ උතුම් විමුක්ති සුවයෙන් සැනසීමට මේ ධර්ම කොටසයක් එකසේ හේතු වාසනා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. අදින් මේ ධර්ම දේශනාව සමාප්ත කරන සියලු දෙනාටම තෙරුවන් සරණයි.